ओम शांति। देदासी सिपाही दिसंबर मास 19 दिन उदासन मुरली बाप दादा मधुबन मुरली सारेय सुमेरी दारुवनी ओब दैन निवहन बाला आपसु यायुतु बैविन जीवात्म अवदानेट पत्वे युतु ऐत एकमेक परमात्म पियाव सिहि कल विट ए ओबगे गमनांतये तीरणय करनु ऐत ප්‍රශ්නය අරුම පුදුම පරමාත්ම පියා විසින් ඔබට එළිදරව් කර ඇති අරුම පුදුම රහස කුමක්ද? පිළිතුර බාබා කියනවා දරුවනි මෙම සදාතනික වූ අවිනාශී නාටකය කල්තබාම තීරණය වූවකි. එහි සෑම කෙනෙකුගේම චරිත කොටස නියම වී ඇත. සිදුවන කිසිම දෙයක් අලුත් දෙයක් නොවේ. පරමාත්ම පියා කියනවා දරුවනි මට මෙහි කිසිම ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. මමත් නාටකයට බැඳුණු කෙනෙක්. මෙම අරුම පුදුම රහස ඔබලාට කීමෙන් පරමාත්ම පියා තම චරිත කොටසේ වැදගත්කම අඩු කරගෙන වාගෙයි. ගීතය අප මෙතෙක් කල් මඟ බලා සිටි දිනය දැන් උදා වෙලා. ඕම් ශාන්ති. සුමේරේ ආධ්‍යාත්මික දරුවන් මෙම ගීතය ගායනා කරනවා. නැවතත් වතාවක් අපව නිරෝගී කරවා ධනයෙන් පුරවා පාරිශුද්ධත්වයේ සාමයේ හා සතුටේ උරුමය උරුම කර දීමට කල්පයකට පසුව පරමාත්ම පියා පැමිණෙන බව ඔය දරුවන් දන්නවා. මේ බ්‍රාහ්මීන් වරුණුත් ආශිර්වාද දෙනවා. ඔබට දීර්ඝායුෂ වේවා. ඔබ ධනයෙන් පිරේවා. දරුවන් රැසක් ලැබේවා. ඔය දරුවන්ට උරුමයක් උරුම වෙනවා. ඉතින් වරමක් පිළිබඳ ගැටරුවක් එහිදී නැහැ. ඔය දරුවන් ඉගෙන ගන්නවා. මීට වසර 5000කට පෙරදීත් පරමාත්ම පියා ඔබට ඥානෙදී ඔබලාව මිනිසුන්ගෙන් දේවතාවන් බවට සාමාන්‍ය මිනිසෙකින් නාරායන බවට පත් කර බව ඔබ දන්නවා. ඉගෙන ගන්නා දරුවන් තමන් ඉගෙන ගන්නේ කුමක්ද තමන්ගේ ගුරුවරයා කවුද කියා දන්නවා. ඔවුන් ඒ දැනගත්තේ තම තමන් දරන උත්සාහයේ ධර්මයටයි. අධිරාජ්‍යයේ ස්ථාපනය වෙමින් පවතින බව දේවතා ධර්මයේ ආදිසනාතන දෙවි දේවතා ධර්මයේ ස්ථාපනය වෙමින් පවතින බව තමන් දන්නවායයි කියා ඔය දරුවන් කියාවි. මීට පෙර අප සුද්ධේනුයි. දැන් අප බ්‍රාහ්මීන්වරුන් වී සිටි. පසුව දේවතාවරුන් වෙමු. තමන් දැන් අයිති ශුද්ධ කුලයටයි කියා ලෝකයේ සිටිනා කිසි කෙනෙක් දන්නේ නැහැ. මෙය ඇත්තක් බව ඔය දරුවන් දන්නවා. පරමාත්ම පියා ඔබට සත්‍ය පවසා සත්‍ය දේශය ස්ථාපනය කරනවා. ස්වර්ණමය යුගයේ බොරු හෝ පාපය නැහැ. අජාමීල් වැනි පෞකාරයෙන් සිටින්නේ කල යුගයේ. දැන් මේ කාලයේ මෙය අන්ත අපායයි. දවසින් දවස ඒ අන්ත අපායේ අන්ත බව පෙනෙන්න පටන් ගනීවි. අද කාලයේ මිනිසුන් කරන ක්‍රියාවලින්ම ලෝකය දවසින් දවස තමෝ ප්‍රධාන වෙමින් පවතින බව ඔබලාට අවබෝධ කරගත හැකි. මෙහි ලොකුම සතුරා වන්නේ කාමරාගයයි. කලාතුරකින් කෙනෙකුට තමයි පාරිශුද්ධව සිටිය හැකි වන්නේ. ඒ දිනවල ශ්‍රමණ තාපසවරුන්ම පවා කලියුග කාලයේදී වයස අවුරුදු 12-13 ගැහැණු ළමුන් දරුවන් බිහි කරාවි කියා කිව්වා. ඒ කාලය දැන් පැමිණ තිබෙනවා. තරුණ වයසේ දරුදැරියන් එන්න එන්නම කිරිටි ක්‍රියාවල නිරත වෙනවා. පරමාත්ම පියා කියනවා මා පැමිණෙන්නේ සෑම කෙනෙක්ම මුළුමනින්ම තමෝ ප්‍රදාන වුණු විටයි. මටත් නාටකයේ චරිත කොටසක් තිබෙනවා. මමත් නාටක බන්ධනයට බැඳිලායි සිටින්නේ. ඔය දරුවන්ට මෙය අලුත් දෙයක් නොවේ. පරමාත්ම පියා මේ ලෙසින් පහදා දෙනවා. ඔබ කල්ප චක්‍රයේ වටා ගොස් නාටකයේ අවසානයට පැමිණෙනවා. දැන් පරමාත්ම පියාව සිහි කර විට ඔබ තමෝ ප්‍රධාන වී සතෝ ප්‍රධාන ලෝකයේ පාලකවරුන් වෙනවා. ඔහු ඒ තරම්ම සරණවයි ඔබට පැහැදිලි කරන්නේ. පරමාත්ම පියා තමාගේම චරිත කොටසට එතරම් වැදගත්කමක් දෙන්නේ නැහැ. මේ මගේ චරිත කොටසයි. එය අලුත් දෙයක් නොවේ. සෑම වසර 5000කට වරක්ම මට පැමිණීමට සිදු වෙනවා. මමත් නාටකයට බැඳිලායි සිටින්නේ. එවන් පහසු ස්මරණ වන්දනාවක නිරත වන්නේ කෙසේදයි කියා මා පැමිණ ඔය දරුවන්ට පෙන්වා දෙනවා. ඔබගේ අවසන් සිතුවිල්ල අවසන් ගමන තීරණය කරාවි කියා කියන්නේ මේ කාලයේ සම්බන්ධයෙන්ුයි. අවසන් කාල වකවානුව මෙයයි. පරමාත්ම පියා ඔබට ක්‍රම පෙන්වා දෙනවා. නිරතුරුවම මා පමණක්ම සිහි කරන්න. ඔබ සතෝ ප්‍රදාන් වේවි. තමන් නවලෝකයේ පාලකවරුන් වන බව ඔය දරුවන්ටම අවබෝධ කරගත හැකි වේවි. පරමාත්ම පියා නැවත නැවතත් කියන්නේ මෙය අලුත් දෙයක් නොවේ. ජිනීගේ කතාව ඔබට කියා තිබෙනවා. කුමන හෝ වැඩක් කිරීමට දෙන්නේයි කියා තදින්ම කියා සිටි ඔහුට පසුව ඉනිමඟක ඉහළට පහළට යන්න කියා කිව්වා. පරමාත්ම පියා කියනවා මෙයත් ඉහළට යාමක් පහළට යාමක් අතර වූ සෙල්ලමකි. අපිරිසිදු ඔබ අපිරිසිදු වී නැවතත් අපිරිසිදු විය යුතුයි. මෙය අපහසු දෙයක් නොවේ. හරිම පහසුයි. නමුත් ඔබ සටන් කරන්නේ කුමකටද? මෙය අවබෝධ කර නොගැනීම නිසා ඔවුන් ග්‍රන්ථවල යුද්ධයක් ගැන සඳහන් කර තිබෙනවා. ඇත්තටම කියනවා නම් මෙය මායා රාවණව පරාජය කිරීම සඳහා උණු ලොකු යුද්ධයකි. තමන් පරමාත්ම පියාව නිතර නිතර සිහිපත් කළත් ඒ සිහිය විටින් විට කැඩෙන බව දරුවන් දැක තිබෙනවා. මායා දැල්ල නිමා දමනවා. මේහා ගෙතුණු ගුල් බකවලි කෙනම් ලාම්පුවක හැපෙන බලලෙක් පිළිබඳ කතාවක් කතාන්දරය තිබෙනවා. දරුවන් ජය ලබනවා. ඔවුන් ඉතාමත් හොඳින් වර්ධනය වේවි. නමුත් මායා පැමිණ පහන නිවා දමනවා. දරුවන් කියනවා බාබා මායාගේ කුණාටු රැසක් එනවා. දරුවන්ට විවිධාකාර කුණාටු වලට මුහුණ දීමට සිදුවෙනවා. වසර 8ක් 10ක් පැරණි මහා ගස් පවා කඩා ඇදහැරෙන තරමේ විශාල කුණාටු හමනවා. දරුවන් මේ ගැන දන්නවා. රෝසරිය ඉතාමත් හොඳින් නැමිණී සිටි දරුවන් පවා අද යන්න ගිහින් සිටින ආකාරය ගැන ඔවුන් කතා කරනවා. අලියෙක්ව ගිලගත් කිඹුලෙකුගේ කතාවකුත් තිබෙනවා. ඒ මායාගේ කුණාටුවකි. පරමාත්ම පියා කියනවා පාප පහ සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රවේ සම්බන්න ස්මරණයේ නිරතව සිටියහොත් ඔබ ශක්තිමත් වේවි. ජීව අවධානයට පත්වන්න. පරමාත්ම පියාගෙන් මෙම දැනුමුතුකම් ඔබට ලැබෙන්නේ එක්වරයි. වෙන කිසිම කෙනෙක් ඔබට ජීව අවධානයට පත්වන්නේයි කියා කියන්නේ නැහැ. සන්නමය යුගයේදීවත් කිසිම කෙනෙක් කියන්නේ නැහැ. ඔබගේ නම, රූපය, දේශය හා කාලය ඔබට මතකයි. දැන් ඔබ නිවහන බලා ආපසු යා යුතුයි කියා මේ කාලයේදී මා ඔබට පහදා දෙනවා. ඔබලා මුලදී සතෝ ප්‍රදාන සිටියා. සතෝ රජු හා තමෝ මට්ටම් වලදී ඔබ මුළු උපත් 84ම ගත්තා. හේනුත් අංක 1 බ්‍රහ්මයි. අන් අයට එය උපත් 83ක් විය හැකි. නමුත් මොහු මුළු උපත් 84ම ගන්නවා. මුලින්ම මොහු ශ්‍රී නාරායනුයි. මොහු ගැන යමක් පවසනවා යනු එය සෑම කෙනෙකුටම අදාළයි. තම උපත් ගණනාවක අවසානයේදී මොහු මෙම ඥානයගෙන නාරායන වෙනවා. කල්පවෘක්ෂ ගසෙහි මුලින් මොහු ශ්‍රී නාරායන ලෙසින් පෙන්වා ඇති අතර අවසානයේ බ්‍රහ්ම ලෙසින් පෙන්වා තිබෙනවා. පහළ සිටින ඔහු රාජයෝගාව හදාරනවා. ප්‍රජාවගේ පියා වන කෙනාට කිසිම විටක පරමාත්ම පියා කියා කියන්න බැහැ. පරමාත්ම පියා කියා කිව හැක්කේ එකම එක කෙනෙකුට පමණයි. මොහු හඳුන්වන්නේ ප්‍රජාවගේ පියා යන අරුත දෙන ප්‍රජාපිතා නමිනි. මොහු ශාරීරික කෙනෙක් වන අතර ඔහු අශාරීරිකයි. රූපයක් නැහැ. ලෞකික පියෙකුටත් පියා කියා කියන්නාක්සේ මොහු හඳුන්වන්නේ ප්‍රජාවගේ පියා යන නමිනි. ඒ පරමාත්ම පියා වාසය කරන්නේ පරමදාමයේ. ප්‍රජාවගේ පියා පරමදාමයේ වාස කරනවායි කියා ඔබ කියන්නේ නැහැ. ඔහු සිටින්නේ මෙම භෞතික ලෝකයේ, සූක්ෂම ලෝකේවත් නොවේ. මිනිසුන් සිටින්නේ භෞතික ලෝකයේ. ප්‍රජාවගේ පියාට පරමාත්ම දෙවියන් කියන්න බැහැ. දෙවියන්ට ශාරීරික නමක් තිබෙන්න බැහැ. ඔහු නමක් දෙන භෞතික ශරීරයක් පිට සිටින්නෙකුයි. ජීවාත්මයන් එහි සිටිනා විට ඔවුන්ට භෞතික නමක් හෝ රූපයක් නැහැ. කෙසේ වෙතත් ඔවුන් ජීවාත්ම සත්තාවන්ය. සාදු සන්නාසීවරුන් මේ කිසිවක් දන්නේ නැහැ. ඔවුන් තම ගෙවල් දොරවල් අතහැර දමා යන නමුත් ලෝකයේ පාපයන් සියල්ලම ඔවුන් අත්විඳ තිබෙනවා. පොඩා දරුවන් ඒවා ගැන කිසිවක්ම දන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි ඔවුන් මහත්මාවරුන් කියා හඳුන්වන්නේ. පාප පහ ගැන ඔවුන් කිසිම දෙයක් දන්නේ නැහැ. කුඩා දරුවෙක් පාරිශුද්ධයි කියා කියනවා. මේ කාලයේදී කිසිම කෙනෙක් පාරිශුද්ධ ජීවාත්මයක් කියා කියන්න බැහැ. මිනිසුන් කුඩා වයසේ සිට මහලුවියට පත්වුවත් ඔවුන්ව හඳුන්වන්නේ අපිරිසිදු අය කියායි. පරමාත්ම පියා පැහැදිලි කර කියනවා සෑම කෙනෙක්ටම ඒ ඒ අයට ආවේනික වූ චරිත කොටසක් නාටකයේ පටිගත වී තිබෙනවා. මෙම කල්ප චක්‍රය තුළ ඔබ ශරීර කීපයක් ගත්තාද, ගියා කීයක් කර තිබෙනවාද, ඒ සියල්ල නැවතත් ඒ ලෙසින්ම කෙරෙනවා. පළමුවෙන්ම ඔබ ජීවාත්මයේ තේරුම් ගත යුතුයි. පත් 84ක අවිනාශී චරිත කොටසක් එවන් කුඩා ජීව සත්තාවක් තුළ පටිගත වී තිබෙනවා. මේක තමයි හරිම අරුම පුදුම කරුණ. ජීවාත්මයන් අවිනාශී වන අතර නාටකයත් අවිනාශී. එය කල්තබාම තීරණය වූවකි. එය ඇරඹුණේ කවදාදයි කියා ඔබට අහන්න බැහැ. එය ස්වභාවයයි. ජීවයක්ගේ ස්වරූපය ගැන හෝ නාටකය නිර්මාණය වී ඇති ආකාරය ගැන කිසිම කෙනෙකුට කිසිම දෙයක් කරන්න බැහැ. මහා සාගරයේ වූ අහස් තලයේ අවසානයක් නැත්තාක්සේ මෙයත් අවිනාශී නාටකයකි. ඒ තරම් අපූරු දෙයකි. බාබා ඉතාම අපූරු කෙනෙක් වනවා. සේම මෙම ඥානයත් හරිම අපූරුයි. ඔබට මෙම දැනුම දීම වෙන කිසිම කෙනෙකුට කළ නොහැකි. නළුවන් රැසක් තම තමන්ගේ චරිත කොටස් රඟපාමින් සිටියා. නාටකය ඇරඹුණේ කවදාදයි කියා ප්‍රශ්නයක් පැන නගින්න බැහැ. බොහෝ දෙනා අහනවා, ඇයි මේ දෙවියන් සතුට දුක දෙකම තිබෙන ලෝකයක් නිර්මාණය කළේ, මොනවා වෙලාද කියලා. කෙසේ වෙතත් එය සදාතනිකයි. සම්පූර්ණයෙන්ම සියල්ල ශූන්‍ය වී යාමක් වන්නේ නැහැ. ඒ කල්තබාම තීරණය වූවක් නිසා ඇයි එහෙම දෙයක් නිර්මාණය වුණේ කියා ඇසිය නොහැකි. ජීවාත්මය පිළිබඳ දැනුම ඔබට අවබෝධ කරගත හැකි කාලයේදී පමණයි පරමාත්ම පියා එය ඔබට දෙන්නේ. ඔබ දවසින් දවස දිගටම වර්ධනය වෙනවා. මුලදී බාබා ඔබට පහදා දුන්නේ ඉතාමත් ටිකයි. ඒවා හරිම අපූරුයි. ඔබව ඇද ගැනීමන තරම් ඒවායේ ලොකු ආකර්ෂණයක් තිබුණා. බතියෙක් ලොකු ආකර්ෂණයක් තිබුණා. ග්‍රන්ථවල කාන්ස් දේශයෙන් ක්‍රිෂ්ණාව අරගත්තා කියා සඳහන් කර කියනවා. කාන්ස් වැනි යක්ෂයින් එහි නොමැති බව ඔබලා දැන් දන්නවා. ගීතාවත් භගවතයත් මහා භාරතයත් එකිනෙකට සම්බන්ධයි. නමුත් ඒවායේ ඇති දෙයක් නැහැ. රාවණගේ පඹයෙක් සාදා පුළුස්සන දශේරාව කාලාන්තරයක් තිස්සේ පැවතියා කියා ඔවුන් විශ්වාස කරනවා. රාවණ යනු කුමක්දයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. පහළට බසිනා අතර දේවතාවරුන් ක්‍රම ක්‍රමයෙන් අපිරිසිදු වීමට පටන් ගත්තා. අපිරිසිදු වී ඇති නිසා කන්න ලව්කලේ ඔවුනුයි. මෙන්න මේ නිසා තමයි ඔවුන් කියන්නේ අහෝ පාරිශුද්ධ කරුවාරිණි කියලා. මේ සියල්ල පහදා දෙන්නේ පරමාත්ම පියාම පමණයි. ලෝක චක්‍රයේ මුල මැද හෝ අග ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. මෙසේ වීමෙන් ඔබ ගෝලයේ පාලකවරුන් වෙනවා කියලා ඔබලා දන්නවා. ත්‍රිමූර්තියේ සඳහන් වී තිබෙනවා මේ ඔබගේ පරමාත්ම දේව ජන්ම අයිතියයි කියලා. බ්‍රහ්ම මගින් ස්ථාපනයත් සංඛාර හා විනාශයත් විෂ්ණු විසින් පෝෂණයත් කරනා බව සඳහන් වී තිබෙනවා. විනාශයත් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි. නව ලෝකයේ සිටින්නේ ඉතාමත් ටික දෙනයි. දැන් අසංකේය වූ ආගම් ගණනාවක් තිබෙනවා. ආදි සනාතන දේවි දේවතා ධර්මය දැන් තවදුරටත් නොපවතින බව ඔවුන් තේරුම්ගෙන සිටිනවා. ඉතින් මේ ධර්මය අනිවාර්යෙන්ම අවශ්‍යයි. මහා භාරතය ගීතාව හා සම්බන්ධ වූවකි. මෙම කල්ප චක්‍රයේ දිගටම කැරකෙනවා. එක තත්පරයකටවත් එය නැවතිය නොහැකි. එය අලුත් දෙයක් නොවේ. වාර ගණනාවකදී ඔබ රාජ්‍ය දිනා ගත්තා. හොඳින්ම සෑහීමකට පත්ව සිටින්නේ ඉතාමත් පරිණතව දැඩිව සිටිනවා. තමන් වාර ගණනාවකදීම මෙම රාජ්‍යය දිනාගෙන ඇති බවත් අවසන් වරට දිනාගත් දින ඊයේ දවස වාගේ. ඊයේ දේවතාවරුන් ලෙසින් සිටි අප කල්ප චක්‍රය වටා ගොස් දැන් අපිරිසිදු වී නැවතත් වතාවක් යෝග බලයෙන් ලෝක ස්වාධිපත්‍යය දිනා ගනිමින් සිටිනවා. පරමාත්ම පියා කියනවා ඔබ සෑම කල්පයකදීම ලෝක ස්වාධිපත්‍යය දිනා ගන්නවා. කුඩා හෝ වෙනසක් තිබිය නොහැකි. ඇතැම් අය පහළ තත්ත්වයක් දිනා ගන්නා අතර අනිත් අය ඉහළ තත්ත්වයක් දිනා ගන්නවා. ඒ ඔබ දැරූ උත්සාහයේ ප්‍රතිඵලයයි. තමන් මීට පෙර සිටියේ වානරයින් මගේ කියා ඔබලා දන්නවා. පරමාත්ම පියා දැන් ඔබව දේවාලයේ වැඩ සිටීමට සුදුසන් බවට පත් කරවනවා. කිසිම වටිනාකමකින් තොරව සිටි තමන් දැන් පවුමක් තරම් වටිනා අය බවට පත්වෙමින් සිටිනා බව හොඳ දරුවන්ගේ ජීව අවබෝධය කරගෙන සිටිනවා. සෑම කල්පයකදීම පරමාත්ම පියා අපව පැන්සියකින් පවුමක් තරම් වටිනා අය බවට පත් කරවනවා. පෙර කල්පයේ පටන් සිටින අයට පමණයි මේ දේවල් හොඳින්ම අවබෝධ කරගත හැක්කේ. ප්‍රදර්ශනාදිය පවත්වන විට ඒතරම්ම ලොකු දෙයක් නොවේ. ඔබ අමරණීය දේශය ස්ථාපනය කරන්නේ ඒවා මගිනු. භක්ති මාර්ගයේ දෙවඟනන් සඳහා දේවාල රාශියක් තිබෙනවා. ඒ සියල්ල වන්දනාකරුවන් ලෙසින් සිටින්නන්ගේ බොරු ආටෝපයි. වන්දනීය වීමේ කිසිම ආටෝපයක් නැහැ. පරමාත්ම පියා කියනවා දවසින් දවස මම ඔබට ඉතාමත් ගැඹුරු කරුණු පහදා දෙනවා. ඒ කාලයේ පටන්ම ඔබට කියා දුන් කරුණු රාශියක් තිබෙනවා. ඒවාට මොකද කරන්නේ? නිකම්ම තියෙන හරිනවා. දැන් මේ වන විට බාප්දාදා අලුත් අලුත් කරුණු රසක් පහදා දෙනවා. ජීවාත්මයක් ඉතාමත් කුඩා තිතක් වන අතර ඒ කුඩා ජීවාත්මය තුළ සම්පූර්ණ චරිත කොටසම පටිගත වී තිබෙනවා. මේ කරුණ ඔබගේ ඒ දිනවල ලියූ සටහන් පොත්වල නැහැ. ඉතින් දැන් පරණ කරුණු වලට මොකද කරන්නේ? අවසානයේ ප්‍රයෝජනවත් වන්නේ ප්‍රතිඵලය පමණයි. පරමාත්ම පියා කියනවා මම මීට පෙර කල්පයේදීත් ඔබට මේ ආකාරයෙන්ම කරුණු පහදා දුන්නා. ඔබ දිගින් දිගටම ඉගෙන ගන්නවා. ඇතැම් විෂයන් සම්බන්ධයෙන් යම් යම් ගැටලු ඇති වේවි. ව්‍යාපාරයකදී වුවත් අපල කාලයක් උදාවන අවස්ථා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබ අධෛර්යයට පත්විය යුත්තේ නැහැ. නැවතත් දෙපයින් නැගී සිට උත්සාහය දැරිය යුතුයි. ඇතැම් පුද්ගලයන් සම්පූර්ණයෙන්ම බංකොලොත් වී ගියත් නැවතත් සියලු වැඩ කටයුතු අරඹා ඉතාමත් ධනවත් අය බවට පත්වෙනවා. මෙහිදීත් කෙනෙක් පාපයට ඇද වැටුණු විට පරමාත්ම පියා කියන්නේ ඉතාමත් හොඳින් උත්සාහ දරා ඉහළ තත්ත්වයක් දිනාගන්න කියලයි. නැවතත් නැගිටීමට පටන් ගත යුතුයි. පරමාත්ම පියා කියනවා ඔබ ඇද වැටිලා දැන් ආපසු නැගිටිය යුතුයි. බිමටම වැටි නැවතත් නැගිට්ටයි රාශියක් සිටිනවා. බාබා ඔබට ඒ තහනම් කරන්නේ නැහැ. එවන් ජීව ගණනාවක් පැමිණෙවි කියා පියා දන්නවා. ඔහු කියන්නේ උත්සාහ දරන්න කියලයි. ඔවුනුත් යම් තරමක දුරට උදව්කරුවන් වේවි. ඒකත් නාටක සැලැස්මේ ඇති දෙයක් වේවි. පරමාත්ම පියා කියාවේ හොඳයි දරුව, ඔබ බඩේරි දැඟලුවා. දැන් නැවතත් උත්සාහ දරන්න. අසීමිත පියා මෙහෙම කියයි නේද? බාපාව මුණ ගැසීමට බොහෝ අය පැමිණෙනවා. මම උන්ට කියන්නේ ඔබ අසීමිත පියාට ඇහුම්කන් දෙන්නේ නැතිද? ඔබ පරිශුද්ධ වන්නේ නැතිද? පරමාත්ම පියා තමන් ජීවාත්මයක් යා සලකා ජීවයන්ට කතා කරනවා. එවිට අනිවාර්යයෙන්ම ඊතලය නියම ඉලක්කයට වදිනවා. කාන්තාවකට වුවත් මෙම ඊතලය හොඳින්ම වැදුනා නම් මම මේ පොරොන්දුව ගන්නවා කියා කියාවි. ඇයගේ සැමියාට එහෙම වෙන එකක් නැහැ. නමුත් ඇය ඉදිරියට යත්ම ඇය ඔහුවත් ඉදිරියටම ගනීවි. තම බිරින්දෑවරුන් මගින් දැනුමට පැමිණි එවන් අය රාසියක් සිටිනවා. ඇය තමයි තමාගේ ගුරු කියා ඒ සෑම කෙනෙක්ම කියාවි. ඒ බ්‍රාහ්මීන්වරුන් එකිනෙකාව එකට බන්ධන වීම සැමියා තම දෙවියා බව බිරිඳට කියා දෙනවා. මෙහිදී පියා කියන්නේ එකම එක පරමාත්ම පියා ඔබගේ සියල්ලම වන බවයි. මගේ කියා සිටින්නේ එකම එක කෙනායි. වෙන කිසිම කෙනෙක් නොමැත. සෑම කෙනෙක්ම ඔහුව සිහි කරාවි. ඔබ ඔහු සමග යෝග විය යුතුයි. මේ ශරීරේවත් මගේ නොවේ. අච්චා. සුමීරි ආදරණීය, බොහෝ කලක් නැතිව සිට දැන් හමුණු දරුවන්ට ඔබගේ මව, පියා, බාප්, දාදා සෙනෙහසින් සිහිපත් කර සුභ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය අංක 1. නරක අපල කාලයක් උදා වුණු කිසිම විටක නිකම් අධෛර්යයට පත් වී වාඩි වෙන්න එපා. නැවතත් වතාවක් උත්සාහ දරා බාබව සිහි කර ඉහළ තත්වයක් දිනා ගන්න. අංක 2. මායාගේ කිසිම කුණාටුවකට පහර දිය නොහැකි වන තරමේ ශක්තිමත් තත්වයක් සිහිපත් කිරීම තුළින් ගොඩනගා ගන්න. නිරතුරුවම තමාව පාපයෙන් ආරක්ෂා කරගන්න. වරදානය, ඔබ ජීවමාන ප්‍රදීපාගාරයක් වී ඔබගේ සියලු බලවල ආලෝකයෙන් සියලු ජීවාත්මයන්ට මාර්ගය පෙන්වනු ලබත්වා. විස්තරය, ලෝක යහපත සඳහා උත්තරීතර වාසස්ථානයෙන් අවතරණය වූ ජීවාත්මයක් වීමේ අවධානයේ ඔබ නිරන්තරයෙන් ඇදී සිටින්නේ නම් ඔබ තුළ ඇති සිතුවිලි සහ ඔබ කතා කරන වචන තුළින් ලෝක යහපත ඔවුන් තුළ මුසු කරනු ඇත. එවිට මෙම අවධානය ප්‍රදීපාගාරයක් මෙන් ක්‍රියා කරයි. ප්‍රදීපාගාරයකින් එක් වර්ණයක ආලෝකයක් මතු වෙනවා සේම ඒ ආකාරයේම ජීවමාන ප්‍රදීපාගාරවලින් ලැබෙන සියලු බලවල ආලෝකය සියලු ජීවාත්මයන්ට මාර්ගයේ සෑම පියවරක්ම පෙන්වීමට දිගටම ක්‍රියා කරනු ඇත. පාඨය, සෙනෙහස සහ සහයෝගය මෙන්ම බලයේ ප්‍රතිමූර්තියක් ද වන්න. එවිට ඔබ රාජධානියේ ඉදිරි අංකයක් හිමි කරගනු ඇත. අව්‍යත්ත සංඥාව මේ මාසයේ තේමාව දැන් සම්පූර්ණ හා කර්ම තීත්‍රීමේ ගැඹුරු සැලකිල්ල ඇති කරගන්න. අදට නියමිත කරුණ ක්‍රියා කිරීම ස්වාභාවික වනවා සේම කර්ම තීත්‍රීම ස්වාභාවික වීමට ඉඩ දෙන්න. ක්‍රියා කරන අතර ස්මරණයේ රැඳී සිටින්න. නිරන්තරයෙන් කර්මයෝගී අවධියේ රැඳී සිටින අයට පහසුවෙන් කර්මතීත් බවට පත්විය හැකිය. ඔබට අවශ්‍ය විට ක්‍රියා කිරීම සපටන්ගෙන අවශ්‍ය වූ විට වෙන්වන්න. මෙය නිතරම පුහුණු වන්න. ඕම් ශාන්තිය.